තෙදහස් දාහතර වසරේ දොළොස්වැනි මාසේ විසි එක්වෙනිදා භාවනා වැඩසටහන. අද මාතෘකාව උපතහා මරණය. සියලු දෙනාට භුක්ති විඳින්න ලැබෙන කාරණයක්. ඒ උපතහා මරණය අතර රග මණ්ඩල තුල විවිධ රැඟුම් චරිත සහිතව අපි සියලු දෙනාම ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙලා මරණය හෙවත් හෘද ස්පන්දනය නතර වීම සිදු වෙනවා. එතැන් පටන් දර කෑල්ලක් හා සමානයි. එය සමාජයේ හෝ නිවසේ හෝ කාමරේ හෝ තියා ගැනීමට පවුලේ කෙනෙක්වත් කැමති වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් එවන් වූ ජීවිතයක් ගත කරන අප සියලු දෙනාම ජීවිත අවබෝධය කියන එක ඇති කරගන්න ඕන. කයට විසඳුමක් සපයන්න පුළුවන් කමක් නැහැ. විසඳුමක් සපයන්න පුළුවන්කම තියෙන්නේ සිතට. කයට විසඳුමක් සැපයෙනව නම් ඒ තාවකාලිකයි. මනසට විසඳුම ස්ථීරව සපයන්න පුළුවන්. මානසික දුක්පීඩාවන් වලින් තොරව ජීවත් වෙන්න කෙනෙකුට ලැබෙනවා නම් එය දුර්ලභ වූ මහත් භාග්යයක්. සමස්ත ලෝකයේ වැඩිපුරම තියෙන්නේ මානසික අපහසුතා, මානසික දුක. බුදු පියාණන් වහන්සේ කෙටියෙම මතක් කළේ ඒකයි, මානසික දුකයි ප්‍රමුඛ දුක, පළවෙනි දුක. ඇයි මානසික දුක? මේකට කවුරුත් දන්න වචනයක් තියෙනවා. නමුත් ඒ වචනය අපි ගැඹුරින් තේරුම් ගත යුතුයි. ඒක තමයි තණ්හා. තණ්හායි ජායති ශෝකෝ. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? බලන්න කැමැත්ත, බෙදන්න කැමැත්ත, ප්‍රතික්ෂේප කරන්න කැමැත්ත, මෙහෙම වෙන්න කැමැති, හරම වෙන්න කැමැති, නිවන් දකින්න කැමැති. මේ ඔක්කොම තණ්හාව. නිවන් දකින්න තියෙනවා නම් කැමැත්ත, ඒකත් තණ්හාව. නිවන් දකින්න තියෙන කැමැත්තත් ඉවත් කරාම තමයි නිවන් දකින්නේ. හොඳට තේරුම් ගන්න. නිවන් දකින්න තියෙන කැමැත්තත් අවසන් කළාම තමයි නිවන් දකින්නේ. දැන් ඔබට තියෙන්නේ මේවා පිළිපදින්න නෙමෙයි, මේ කරුණවල අරුත් සොයන්න, යථාර්ථය සොයන්න. සිදුවෙන දේ ඉබේ සිදුවේ. ඔබට නිවන් දකින්න බැහැ ඔබ මොනතරම් වීරිය කළත්. මට නිවන් දකින්න බැහැ මම මොනතරම් වීරිය කළත්. ඔබ හා මම සෑදෙන්නේ කෙසේද? මමත් සත්වය ඉක්මවන්නේ කවදාද? අන්න එවිට අපිට හැකියාව ලැබෙනවා නිවන් දකින්න. නිවන් දකින්නවා කියලා කියන්නේ සැහැල්ලුවක් දැනෙනවා, නිවීමක් දැනෙනවා කියන එකයි. අප පෙන්වන නිවනට වචනයක් නැහැ. වචනයක් නැති නිවනක් ගැනයි මම මේ කතා කරන්නේ, වාචික නිර්වාණය ගැන නෙවෙයි. වචනයක් නැති සැහැල්ලුව ගැනයි කතා කරන්නේ, වාචික සැහැල්ලුවක් ගැන නෙමෙයි. පුජ්‍යලයක් නොවිඳින අවබෝධයක් ගැනයි මේ කතා කරන්නේ. පුජ්‍යල අවබෝධයක්, පුජ්‍යල මාර්ගඵලයක් ගැන නෙමෙයි. ඒ නිසා ලොව සිටින අතිශයින්ම දුර්ලභ වූ මිනිසුන්ට පමණක් ගෝචර වන මහා ප්‍රඥයන්ගේ දර්ශනය මෙයයි. මම, මා, මගේ, මගේ ආත්මය කියන දෙයක් යම් කිසි ග්‍රහණයක් අප තුළ තියෙනවා. ඒ සියල්ලම වැටෙන්නේ පටිච්ච සමුප්පාදයේ අවිච්ඡා පච්චයා සංඛාරා කියන ක්‍රමවේදයට. අවිද්‍යාව පදනම් වෙලා තමයි ඒ සියලුම ක්‍රමවේද සෑදී තිබෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා තේරුම් ගන්න ඕන, මන් තුළ ඇති වෙන සියලුම සංස්කාරක බලවේග අවිද්‍යාව පදනම් වෙලා සෑදෙන නිසා. සංඛාර නිරෝධයක් අවශ්‍යයි. සංඛාර නිරෝධයක් ඔබේ ප්‍රඥා ඉන්ද්‍රියට දකින්න බෑ. ඒ නිසා පඤ්ඤා විමුක්ති, ප්‍රඥාවිනුත් නිදහස් වෙනවා. මන ඉන්ද්‍රියට දකින්න බෑ, චේතෝ විමුක්ති, ඒකනුත් නිදහස් වෙනවා. ඒ වගේම ඇස කන ආසාදී ඉන්ද්‍රියන් වලට දකින්නත් බෑ. ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා, ඉන්ද්‍රියන් ඉක්මවන්න ඕන. පුජ්‍යලත්වයට දකින්න බෑ, තණ්හාව ඉක්මවන්න ඕන. සක්කාය දිට්ඨිය නැති කරන්න ඕන. ඉතින් මේ කරුණු කාරණා කාට තේරෙයිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක මිනිස්සුන්ට තේරෙයිද කියන කාරණේ පිළිබඳව කල්පනා කළේ. මැරෙන්නේ මොනවද? අවිද්‍යාව. උපදින්නේ මොනවද? අවිද්‍යාව. උපතා මරණය අතර ඇති කාලය අවිද්‍යාව. විද්‍යාවට පත් වුණාම ඉපදුණු තැනම මැරෙනවා. ඉපදුණු තැනම මැරෙනවා නම් එයාට උපත මරණය නැහැ. ඉපදුණු තැනම මැරෙනවා නම් එයාට උපත මරණය නැහැ. ඉපදිලා පැවතිලා මැරෙනව නෙමෙයි, ඉපදුණු තැනම උපත සමග මරණය. උපදින්නේ යම් වේගයකින්ද, ඒ වේගයෙන්ම මරණයට පත් වෙනවා. එතකොට මෙතන මරණයක්වත් උපතක්වත් පේන්නේ නැහැ. ඒක තමයි අකාලික වේගය අකාලික ස්වභාවය කියන්නේ ඒකට. ඉන්ද්‍රිය විශ්ය නැහැ. ප්‍රඥා ගෝචර නැහැ. මේක විමුක්ති ඥානයෙන් බැලිය යුතු කරුණ. పూర్వ సంకల్ప నిగమన అవశ్యనే. అతీతేన్ ధర్మే దేశ బలీమేన్ పలక్నే. లో నిరాయాసేన్ లబన యందయక్ వేదై నిర్వాణయ. ඔබේ තුල ආයාසය පවතින්නේ නිවන මුණ ගැහෙන තුරු පමණයි. නිර්වාණය මෙවැරදි ආකාරයෙන් තේරුම් ගන්න තුරු පමණයි. ඊට පස්සේ ආ තේරුම් ගන්නවා ආයාසයෙන් නෙවෙයි සැනසීම නිර්වාණය සාගන්නේ නිරායාසයෙන් කියලා. ආයාසය anu කවරක්ද? උනන්දුව, ඕනකම, තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය ඔය ඔක්කොම පවතින්නේ ආයාසය තුළ, ආශාව තුළ. දකින්න දෙයක් නැහැ. පාලනය කරන්න දෙයක් නැහැ. පාලනය කරවන්න දෙයක් නැහැ. පාලනය කරලා ලබන්න දෙයක් නැහැ. නිවන මෙන්න මෙයයි කියලා බුද්ධි ගෝචර කරන්න පුළුවන් කමක් නැහැ. ග්‍රන්ථාරූඪ කරන්න පුළුවන් කමක් නැහැ. පොතක ලියන්න පුළුවන් කමක් නැහැ. වචනෙන් කියන්න පුළුවන් කමක් නැහැ. වචනවලට නොබැඳුණු නිවන වචනවලින් කියන්නේ කොහොමද? පාලනය කරන්න හරි ලබන්න සමාධියක් කරයි. එහෙම කිසි දෙයක් නෑ. බලාගෙන ඉන්න දෙයක් කරේ. සිතේ සිතුවිලි ඇතිවීම හරි නැතිවීම හරි නැතුව තිබීම හරි නෙමේ වැදගත්. ඔබට යම් කිසි දර්ශනයක් අධ්‍යාත්මය තුළින් පහළ වෙනවා. ඒ කියන්නේ උපාදානයන් පහළ වෙනවා. ඒ පහළ වුණාම ඒ පහළ වෙන වේගයෙන් මොකද වෙන්නේ? ඒ ශරීරෙම ඊට අනුරූපීව මානසික ස්වභාවයක් ගැටෙන්න හැදෙන්න පටන්ගන්නවා. ශූන්‍යතාවයේ දෙස බලාගෙන ඉන්නට එපා. ශූන්‍යතාවේ බුදුදහමක් නොවේ. සමහර අය වරදවා වටහාගෙන ශූන්‍යතාවයි කියලා කියනවා. බාහිර ස්වરૂපයන් වලින් මොනම ස්වરૂපයකින්වත් උදාහරණ දක්වන්න බැරි කාරණයක් නිර්වාණය කියන්නේ. උදාහරණ සපය ගන්න හදන්නත් එපා. සංවර කරනවා. අසංවරයි කියන්නේ බලන්න කැමැත්ත. මොනවා හරි දකින්න තියෙන කැමැත්ත, ඒක හොඳ වේවා නරක වේවා මධ්‍යස්ත වේවා, දකින්න කැමැත්ත, සංවර, ඇසට බැස ගැනීම සිදුවන්නේ නැහැ. ඇසට බැසගත්තොත් එතන අසංවරයි. මනස සංවර, මනසට බැසගන්නේ නැහැ, මනස සංවරයි. ඉතින් මේ මනසට බැසගන්නමයි ආයාසය ඕන. සිතිවිලි මෙහෙවන්නමයි ආයාසය ඕන. මේක නිරායාසය නිර්වාණය. නිරායාසය ඇස්ස කන නාසය දිව ශරීරය කියන මන කියන ඉන්ද්‍රියන් වලින් ස්පර්ශ කරන්න බෑ. ලෞකික රටාවෙන් ඒක දකින්න බෑ. මානව ගුණාංග වලින් ඒක දකින්න බෑ. මානව ගුණාංග අත්හරින්න ඕන. සත්ත්ව ගුණාංග අත්හරින්න ඕන. එතකොට බෝධිසත්වෙක් වෙනවා. අවබෝධයට පත් වෙච්ච කෙනෙක් වෙනවා. ධර්ම අවබෝධ නොකර නොගත් ඕන කෙනෙක් මානව ගුණාංග තමයි තියාගෙන ඉන්නේ. මොනවද? මම පිරිමියෙක්, මම ස්ත්‍රියක් කියලා හිතනවා. මේ මගේ ඇස කන නාසය දිව ශරීරය මගේ, මේ හිත මගේ, ඥානය මගේ කියලා හිතනවා. ඒ තමයි මානව ගුණාංග ග්‍රහණය කරපු කෙනෙක්ගේ ස්වභාවය. විධියක් නැහැ, ක්‍රමයක් නැහැ. මේක විමුක්ති මාර්ගයෙන් ය විමුක්ති දර්ශනය කිව්වහම දර්ශනය නැහැ, එතන දැක්මක් නැහැ. දර්ශනය විමුක්තිය. විමුක්ති මාර්ගය කියලා කිව්වහම ඒකට පාරක් නැහැ. දැන් සාමාන්‍ය පාරම්පරිකව දකින කට්ටියට ධර්මයේ තියෙනවා පාරවල්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවනේ නේද? එතකොට ඒක මාර්ගයක් නේ. ඒත් මා දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පාරක් නැති පාර. ඒකට තමයි කියන්නේ විමුක්ති මාර්ගය, විමුක්ති මඟ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ දෙපයින් නිවන් මඟට යන්න බෑ කියලා. ලොකු ගැඹුරක් තියෙනවා. කකුල් දෙකෙන් නෙමෙයිකින් අදහස් වෙන්නේ සිතිවිලි වල පියවරින් ගමන් කරන්න බෑ. හිතලා හිතලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවේ. දැන් ඔබත් බොහෝ වෙලාවට මේ ධර්ම කරුණු තේරුම් ගන්න මේ වෙනකොටත් හිතමින් ඉන්න කෙනෙක් වෙන්නේ නැති. අනේ හිතලා තේරුම් ගන්න දෙයක් නෙමෙයි. මොනම ස්වභාවයකින්වත් මනස පවත්වන්න එපා. මොනම ස්වභාවයකවත් ක්‍රියාවකට වැටෙන්න එපා. මොනෝ විදියකින්වත් කිසිම ඉන්ද්‍රියක් ග්‍රහණය කරන්න එපා. අන්නේ විදියට සමබර කරගන්න කෙනා තමයි නිවීම කියන හඬ ඔබ තුල අවදි කරගන්නේ. නිවීම කියන ස්වරය ඔබ තුල අවදි කරගන්නේ. ඒකත් ස්වරයක්. වීණා වාදනය කරන කෙනෙක් ඒක තත් තාම තද කරලා නැත්තම් මුරුල් කරලා එහෙම කළා මේ ස්වරේ මතුවෙන්නේ නැහැ. ඒකට මනා පුහුණුවක් තියෙනවා. අන්නේ පුහුණුවෙන් තමයි ඒ ස්වරේ මතු කරගන්නේ. නිර්වාණ ධර්මය කියන්නේ එවැනි එකක්. ඒ ආකාරයෙන් ඒ ස්වරය මතු කර ගන්න ඕනේ. කිසිදු දෙයක් දැකිය යුතු නැහැ. නොලැබිය යුතුයි කියලා කිසි දෙයක් තියාගන්න එපා. කිසි දෙයක් මෙන්න මේ දේ මම නොලැබිය යුතුයි කියලා තියාගන්න එපා. එතකොට ඒ දේම නැවත නැවත ඔබට මතක් වෙනවා. දැන් මට සිතුවිලි හොඳ නැහැ කියලා අදිස්ථාන කරලා ওই සිතුවිලි නැති කරන්න හදන අයට මොකද වෙන්නේ? සිතුවිලි එන්න පටන් ගන්න වැඩි වෙනවා. හරියට අර මිනිස්සුන්ගේ වැරදි ගැන කල්පනා කරලා වැරදි වැරදි කියලා ඒ වැරදි ගැනම කතා කර කර ඉන්න මිනිස්සෙක් වගේ. එතකොට මේ මිනිස්යාගේ මනස ඒ වැරදි වලින්ම අවුල් තේ ස්වරය මතු කරගන්න තරමක් අපහසුයි. විශිෂ්ට සංගීතඥයෙකු මෙන් ඔබට ඒ ස්වර වයන්න බැරුව ඇති. ඉතාම මිහිරි ලෙස බුදුවරු මහරහතන් වහන්සේලා ඒ ස්වරය මතු කරගන්නවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකෝ ඒ ස්වරය මතු කරගන්නවා. ටෙකින් ටෙක වැරදි වැරදි අභ්‍යාස කරලා පුතජන කල්යාණ මිත්‍ර ධර්මයන් නැති අයත් ඒක මතු කර ගන්නවා. මේක කවදාවත් කිසිම මිනිස්සෙකුට පුජ්‍යලයකට අවබෝධ කර ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ධර්මයේ එහෙම පුජ්‍යලයකට තේරෙන එකක් නන් නෙමෙයි. පුජ්‍යලත්වයේ යම් කිසි දවසක බැහැර කරයිද එදාට එයාට ඉබේට තේරුම් යන එකක් නිසා පුජ්‍යලත්වයට තේරෙන එකක් නම් නෙමෙයි. ජීවිත කාලෙම ඇහුවත් පුජ්‍යලයකට නම් මේක අවබෝධ වෙන්නේ නැහැ. කිසිම ස්ත්‍රියකට පුරුෂයෙකුට අවබෝධ වෙන්නේ නැති ධර්මයක් මේක. කිසිම භාවාත්මක ගුණයක් තියෙන කෙනෙක් අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි සද්ධර්මය. කිසිම පිරිමියෙක් ධර්ම අවබෝධය කරවන්නේ නැහැ. කිසිම ගැහැණියක් ධර්ම අවබෝධය කරවන්නේ නැහැ. ඒකට වෙන උපකල්පනයකුත් වෙන අදහසකුත් නැහැ. ඒක එහිම්මම තමයි. කිසිම පිරිමියෙක් නිවන් දකින්නේ කිසිදු අධ්‍යාත්මික දෙයක් ග්‍රහණය කරන්න එපා. සියලුම අධ්‍යාත්මික ග්‍රහණයන් සංසිඳවන්න. ගති විමුක්ත කියන ස්වභාවයකින්ම තමන්ගේ මනස තුළ පිවිසිලා කටයුතු කරන්න. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂේ පුජ්‍යල ස්වરૂපයක් නොගෙන පුජ්‍යල ස්වરૂපයක් ගත්තොත් මොකද වෙන්නේ? එතන ඉඳලම පුජ්‍යල සංකල්පයක් තමයි වෙන්නේ. පුජ්‍යල ස්වરૂපයක් ගන්න නැත්තම් එතන මොකවත් නැහැ. බොහෝම හෙමින් හෙමින් තේරුම් ගත යුතු කාරණයක්. බොහෝම පරිස්සමෙන් තේරුම් ගත යුතු කාරණයක්. මේ ලෝකේ තමන්ගේ අධ්‍යාත්මයට එරෙහිව සටනක් ආරම්භ කරන්නේ කිසිම මිනිසෙක්. දුර්ලභ උත්තරීතර මනුෂ්‍යයක් පමණයි තමන්ගේ මමත්වයට එරෙහිව සටනක් ආරම්භ කරන්නේ. මමත්වය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ නිරායාසයට. තවත් පෙරවදනක් නෑ, නිරායාසයෙන්ම තමයි. නිරායාසයෙන් හඳුනන්න පුළුවන්ද? නෑ, නිරායාසයෙන් හඳුනන්න බෑ. නිරායාසයේ දකින්න පුළුවන්ද? නිරායාසයේ දකින්න බෑ. නිරායාසයේ කොහෙද තියෙන්නේ? නිරායාසයේ තියෙන තැනක් නැහැ. නිරායාසයේ ස්වභාවය මොකද්ද? නිරායාසයට ස්වභාවල් නැහැ. නිරායාසයේ ලක්ෂණය, නිරායාසයට ලක්ෂණ නැහැ. එහෙනම් ඉතින් මේක පුජ්‍යලෙකුට තේරුම් ගන්න බෑනේ. ඔව්. නිරායාසයේ පුජ්‍යලයකට තේරුම් ගන්න බෑ. පුජ්‍යලයක් හැටියට තේරුම් ගන්න බෑ. කුමක්ද මේ කියන්නේ? ඔබ ඉන්ද්‍රියන් ග්‍රහණය කරපු තරම අත්හරින්න. ඒවයි වේගය, බල, අනුබල තුනී කරන්න. විවෘත මනසකට ආයුතුමයි. විවෘත මනසකට ආවොත් Tamanට හානියක් වෙයි කියලා හිතෙනවෝ? එහෙම හානියක් වෙන්නේ විවෘත මනසක්, කුඩා කාලේ කුඩා ළමයෙගේ මගේ මනසක්. විවෘත නොමැති මනස තමයි විවිධ පීඩා විඳින්නේ. මේ මොහොතෙත් ඔබ කිසිවක් කරනවා ඇති. කුමක් පිණිසද ඔබගෙන් විමසන්න. ඔබට නිහඬව සිටීමට කියනවා නොව අධ්‍යාත්මික නිහඬි බව තුල නිවනක් තියෙනවයි කියලා කියන එක නොවේ. මේක බරපතල හැටියට ගන්න ඕන කාරණයක් නෙමෙයි. ජීවිතේ මතු කර ගන්න තියෙන අපූරු ස්වරයක්. ඒ ස්වරය මතු කරගන්නේ වින්දනීය ක්‍රමයකට. පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ කරනවා වින්දනීය ස්වરૂපයකින්. කෙනෙකුගේ මරණය කියන කාරණයද සිදුවන්නේ කයින් මනස වෙන්ව යෑම. ඒ වගේම නිවන් අවබෝධ කරගන්නවා කියන කාරණේදී සිදුවන්නේ කය තිබියදී මනස තවත් වෙන්ව යෑමක් නැතුව විසිර යෑමක්, එහෙම නැත්නම් දියව යෑමක්. ඉන්ද්‍රියන් ටික ඉතුරු වෙනවා, උප්පත්ති බීජයක් නැතු වෙනවා. අවිද්‍යා පත්‍ය සංස්කාර වෙන කාරණයක් නැහැ. එකතු කරන්න, පාලනය කරන්න, සකසන්න, බෙදන්න, බලන්න, රකින්න මුකුත් නැහැ. වෙහෙසෙන්න මුකුත්ම නැහැ. තේරුම් ගන්න මුකුත්ම නැහැ. විඳින්න මුකුත්ම නැහැ. තමන්ගේ නුවණ ඔළුව නිදහස්. තමන්ගේ මනස නිදහස්, තමන්ගේ ශරීරයේ නිදහස්, ඉන්ද්‍රියන් සය නිදහස්. ඒටයි අපි කියන්නේ කාලයෙන් තොර වූ අවස්ථාව, කාලයෙන් නිදහස්ව වාසය කිරීම කියන්නේ ඒට. කාලයෙන් නිදහස්ව පුජ්‍යලයකට වාසය කරන්න බෑ. පුජ්‍යලත්වයෙන් තොරවමයි කාලයෙන් නිදහස් වීම තියෙන්නේ. හොඳයි, සාදු සාදු. මේ තියෙන්නේ විවිධ වර්ගයේ සීඩි තැටි. මෙහෙම තියෙනවා. දැන් මේවයි තියෙන්නේ එක එක වැඩසටහන්. එකක එක එක පිරිත් ධර්ම දේශනා සහ රූප, ඔඩියෝ, වීඩියෝ මොනවා නහරි තියෙන්න පුළුවන්. හැබැයි මේ තැටි තිබුණා කලින් හිස්ව. කිසිම ප්‍රභේදනයක් නැහැ, විවිධත්වයක් නැහැ. දැන් මේව ලේබල් කරලා තියෙන්නේ. එහෙම ලේබල් කිරීමකින් තොරව තිබුණා මේක කලින්. ඊට පස්සේ දැන් මේක ලේබල් කළා. ටිකක් ඇතුළත් කළා, ඒක ලේබල් කරනවා. ඒකද කියන්නේ ගෝණි කළා මහනවා කියලා. ඉතින් ලෝකේ සමස්ත සියලුම මිනිස් ප්‍රජාව ගෝණි කළා මහලා තියෙන්නේ. ආගම විසින් යාව ගෝණි කරන මහන. ජාතිය විසින්, රට විසින් යාව ගෝණි කළ මහන. තමනුත් ගෝණිය වැහැලා අනිත් අයත් ගෝණියට දාගෙන තමම මහ ගන්නවා. දැන් ඔබත් ඒ කෙනෙක්. ඔබත් නොයෙකුත් දේවල් ටික දාලා ඒක ගෝණි කළ මහගෙන ඉන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මේකේ රයිට් කරලා තියෙන්නේ මොකද්ද? ඒක තමයි කියවන්නේ කියවන්නේ. ඔය කොච්චර ඔබ තුල මතු කරගන්න හැදුවත් මා කියන දේ නෙමෙයි ඔබ තුල මතු වෙන්නේ. මොකද්ද? ඔබ හදාගත්ත දේ. ඔබ හදාගත්ත දේ තුල ඔබ පැටලිලා ඔබ විඳවනවා. මා කියවන්නේ හදාගත්ත දෙයක් ගැන නෙමෙයි. හදන දෙයක් ගැන නෙමෙයි. හදන්න පුළුවන් දෙයක් ගැන නෙමෙයි. හැදෙන දෙයක් ගැන නෙමෙයි. පවතින දෙයක් ගැන නෙමෙයි. විනාශ වෙන දෙයක් ගැන නෙමෙයි. හිස් දෙයක් ගැන නෙමෙයි. නොසිස් දෙයක් ගැන නෙමෙයි. දැන් මොකද ඔබ කරන්නේ? මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ ලෝකෙනේ ඉන්නේ ඔයගොල්ලෝ. ඉතින් කොහොමද මේ ලෝකෝත්තර ධර්මයේ තේරෙන්නේ? මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ මේ ලෝකෙ ඉන්න කෙනෙකුට. මේ ලෝකයේ අත්හරින කෙනෙක් වෙන්න, මේ ලෝකයේ අත්හරින කෙනෙක් වෙන්න. ලෝ අත්හරින්නේ මායාවෙන් බේරෙන්න පුළුවන් ඒ විට පමණයි. නැත්තම් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ අල්ලගන්න කැමති නම් එයාට අගාලා එතනින් අල්ලගන්නවා. ඒ ඔළුව නරක් කරගන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ නිවන් ධර්මයේ ඔළුවට බර දෙන්න තියෙන දෙයක් නෙමෙයි. කෙනෙකුට ධර්ම කරුණු නුවසා අවබෝධ කරගන්නත් පුළුවන්. කෙනෙකුට ධර්ම කරුණු හොඳින් අහලා තේරුම් අරගෙන අවබෝධ කරගන්නත් පුළුවන්. කෙනෙකුට භාවනාත්මකව වාගේක දියුණු කරලා තේරුම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් යාට ඒ භාවනාත්මකව ප්‍රගුණ කරන්නේ නැතුව එයා විදර්ශනාත්මකව කල්පනා කරලා තේරුම් කරගන්නත් පුළුවන්. පද එකම ඖෂධය වුණත් පුජ්‍යලය 10කට පත්තියන් වෙන්නේ එක එක විදිහට. ඒ නිසානේ වෛද්‍යවරේ පරීක්ෂාකාරීව රෝගියා දැස බලාගෙන ඉන්නේ එකම බෙහෙතක් දුන්නහොත්. ඒ වගේ තමයි ධර්මය. ධර්මයේ ඖෂධය. ප්‍රධාන කාරණා ටික ගත්තොත් එහෙම ස්වර හතයි තියෙන්නේ සංගීතයේ. නමුත් සංගීතයේ කියන කේදී ඒක විශ්වීය ගුණයක් බවට පත් වෙනවා. විශ්වීය රටාවක් බවට පත් වෙනවා. එතන මිනිස්සෙකු ගත්තාම ඉන්ද්‍රියන් 6යි තියෙන්නේ සදායතන. ඒ ඉන්ද්‍රියන් 6 ක්‍රියාකාරීත්වය විශ්වීය අනන්ත වූ ක්‍රියාකාරීත්වයක් වෙනවා. කර්ම විෂය ආතින්ත්‍ය ක්‍රියාවක් වෙනවා. එකයි මනස ස්වභාවය. පෙන්වන්න පුළුවන් තැනක නිවන නෑ. එකයි ඇත්ත. මම මේ නිවන කියලා කතා කරන්නේ ජනප්‍රියව මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ධර්ම මණ්ඩපයේදී දකින නිවන නෙවෙයි. මම මේ කතා කරන්නේ නිවීම, සහනය පිළිබඳව. මේක බුදුහාමුදුරන්ගේ නිවන නෙමෙයි. මගේ නිවනත් නෙමෙයි. වෙන දෙවියෙක්ගේ බ්‍රහ්මියෙක්ගේ නිවනකුත් නෙමෙයි. කාටවත් අයිති නැති එකක්. නමුත් සබය දහමේ විවෘතව තියෙන දෙයක් කැමති කෙනා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නෙමෙයි. ඉන්ද්‍රිය ඉක්ම වූ ප්‍රත්‍යක්ෂතාවය. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. ඔළුව නරක් කරගන්න දෙයක්වත් මොහොසේම කල්පනා කරන්න දෙයක්වත් නැහැ. මේක මොකක්වත් නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕන එකම කාරණය. ඉතින් කෙලින්ම කියන්න තියෙන දෙයක් තමයි සරල මිනිස්සුන්ට, මෝඩ මිනිස්සුන්ට, අඥානයන්ට හදපු එකක් නෙමෙයි මේක. පණ්ඩිත වේදෙනිය පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයන්ගේ ධර්මය විසක් මේක දුෂ්ප්‍රඥයන්ගේ ධර්මය නොවේ. හිතට ඇති වෙන තරහවත් අඳුන ගන්න බැරි කෙනාට කොහොමද හිතට ඇති වෙන අනිත් දේවල් අඳුනගන්නේ? හිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් කෙනාටම තමයි ප්‍රඥාවන්තය කියන්නේ. එයාට ප්‍රත්‍ය වෙනදී, පවතිනදී එයාට දැනෙනවා. එවැනි කෙනෙක් තුල තව කෙනෙක් උපදිනවා, මහා ප්‍රඥෙක් උපදිනවා. එයාට තමයි මේ ප්‍රඥාවත් විමුක්ති කරන්න පුළුවන්. දැන් ප්‍රඥාව කියන අවස්ථාවටපත් වෙන්නත් බොහෝම පහසුයි. ඉතාම දුර්ලභයි. ප්‍රඥාව විමුක්ති කරනවා. පඤ්ඤා විමුක්ති. පඤ්ඤා විමුක්ති කියන්නේ ප්‍රඥාවත් නැති කරනවා. ඒ කියන්නේ ප්‍රඥාවට ඇවිල්ලා ප්‍රඥාවත් නැති කරනවා. කොහොමද නැති කරන්නේ? මහා ප්‍රඥාවේ. අදිචිත්ත අදිඥාන කියන වචන පාවිච්චි කරන්නේ ඒකයි. කොහොමද මේ මනසේ ක්‍රියාකාරීත්වය, ලෝකයේ ක්‍රියාකාරීත්වය සැකසෙන්නේ, ලෝකය පවතින්නේ කොහොමද කියලා තේරුම් අරගෙන හරියට වටහාගෙන ඒ ඇංජිම නතර කරනවා. හරියට කාට හරි විදුලි සැර වදිනවා, විදුලි සැර වැදිලා එයා අපහසුතාවයට පත් වෙද්දි තව එක්කෙනෙක් ගිහිල්ලා අර ටිප් ස්විච් එක ඕෆ් කරනවා. අන්න ඒ වගේ ඔබේ අධ්‍යාත්මයේ දුක කියනක මෙහාට සංක්‍රමණය වෙන්නේ කොයි වෙන්ද කියලා හොයාගෙන ගිහිල්ලා එතන ටිප් ස්විච් එක ඕෆ් කරනවා. එතකොට ඉන්ද්‍රියන් හයට කරන්ට් ගෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් හයට කරන්ට් ගෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? निराයාසය. දැන් මේ බලන්න කම්බියේ කරන්ට් එක යනකොටනේ මේ ආයාසය තියෙන්නේ. ස්විච් එක නතර කළාම, නිවුවාම निराයාසයටපත් වෙනවා වයර් එක. ඔබෙත් මේ ඉන්ද්‍රියන් හය වයර් හයක් හැටියට තියෙනවනම් ඒ වයර් හය ඔස්සේ ගමන් කරන විද්‍යුත් බලය ක්‍රියාත්මක වෙන්නේ සංස්කාරක බලයෙන්. ඇයි සංස්කාරක බලය කියන්නේ? ඔබ හැම විටම සංස්කාරකයි. දැන් මේ නිවනත් සංස්කාරක කරලා තේරුම් ගන්නයි හදන්නේ. දැන් ඔය හසු කරගන්න තියෙන දුර්වල තාවය හා අපහසුතාවය පැන නැගිලා තියෙන එතන. නිවනත් සංස්කාර කරන මේක සංස්කාරකයන්ගේ නිරෝධය. එතකොට සංස්කාර කරනවා කියන්නේ මොකද්ද කියලා ඔබට තේරෙන්නේ නැතුව ඇති. ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්නම්කෝ. මොකද්ද සංස්කාර කරනවා කියන්නේ? මේ හදනවා, එඩිටින්. නේ අපි ෆොටෝ එකක් දුන්නාම ඒක එඩිට් කරනවා, වීඩියෝ දුන්නාම එහෙම කරලා අපි දෙනවා. හදලා ඊට පස්සේ මේ වගේ තැටි කරනවා. තැටි කරලා ලේබල් ගහලා තියෙනවා. හොඳම ආදර්ශය බලන්න මේ වීඩියෝ කැමරාව දෙස. කැමරාව මාව වීඩියෝ කරනවා මිසක් කැමරාවට බෑනේ කැමරාව වීඩියෝ කරගන්න. දැන් මේ දර්ශනවල එකකවත් පේනවද කැමරාව? කොයිවකවත් කැමරාව දැర్శණය වෙන්නේ නැහැ. මේ එක තිරයකවත් කැමරාව නැහැ. ඒ වගේමයි ඔබට පේන සීමාවේ ඔබ නැහැ. ඔබට පේන සීමාවේ ඔබ නැහැ. හැමදාමත් කැමරාව සැඟවිලා. හැම කෙනාගේම ජීවිතයේ මමත්වයේ සැඟවිලා. මේ කැමරාව මම නම්, ඒ කැමරාව අරගෙන හැම පැත්තටම හරවනවා හරවනවා හරවනවා. හසු වෙන්නේ කැමරාවට බෑ කැමරාව දකින්න. ඒ කැමරාව දකින්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න නම් වෙනත් කැමරාවකින් ඒකේ ෆොටෝ ගන්න ඕන. දැන් මේක කැමරාව. නමුත් දැන් යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන කැමරාවක් අලෙවි කරන්න විකුණන්න අවශ්‍ය කරනවා. ඒ වුණාට ඒ කැමරාවෙන් මේ කැමරාවේ ෆොටෝ එක ගහ ගන්න පුළුවන්ද? බෑ. අපි එතකොට වෙනත් කැමරාවක් අරගෙන ඒ කැමරාවේ ෆොටෝ එකක් ගහලා තමයි ඔය කැමරා විකුණන අය අලෙවි කරන අය අලෙවි කරන්නේ. ඉතින් ඔබ කැමරාව, ඔබ රෙකෝඩින් යන්ත්‍රය. ඕක ඇතුලේ තියෙන ඔඩියෝ රෙකෝඩින් වීඩියෝ රෙකෝඩින් එක එක ක්වොලිටි වලටත් තියෙනවා ඒ ගුණාංග වලටත් තියෙනවා එක එක තත්ත්ව වලටත් තියෙනවා හදලා ඔයිට වඩා කැමරාවක් කොහෙද තියෙන්නේ දැන් කැමරාවකට සාමාන්‍යයෙන් ග්‍රහණය කරන්න පුළුවන් රූපය සහ ශබ්දය මේ කැමරාව චර දිනු කැමරාවක් ලෝකে කවදාවත් භෞතිකව නිර්මාණය වෙයි කියලා හිතන්න බෑ මේ කැමරාවට පුළුවන් රූප ශබ්ද ඊළඟට ගන්ධ රස ස්පර්ශ වේගෙන් සියල්ලම ග්‍රහණය කළා රෙකෝඩින් එක තියා ගන්න පුළුවන් ඒ තරම් ප්‍රබලයි හැබැයි කැමරාව පේන්නේ ඉතින් මම කියලා කියන්නේ කැමරාව පේන දේ නෙමේ ඒ පේන දේ උපදවන්නට යොදන ඒ ලෙන්ස් එක සහිත ක්‍රියාපද්ධතිය ලයිට් එක සහිත ඒ ක්‍රියාකාරකම් සිදුවන ඒ ක්‍රියාපද්ධතිය තමයි මම කියන්නේ පේන සීමාවේ නෑ ඉතින් පේන සීමාවේ මොනව කළා නෑ මේ දේශනා කරලා අහලා කට්ටිය අහන දෙයක් තමයි අපි මොකද්ද කරන්න ඕන? කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ක්‍රියාව කියන එක හඳුනගෙන ක්‍රියාවෙන් නිදහස් වීම. එතකොට මම එක කරන්න ඕනද? ක්‍රියාවෙන් නිදහස් වීම කරන්න ඕනද? හොඳ ප්‍රශ්නාර්ථය. ක්‍රියාවෙන් නිදහස් වීම කරන්න ඕන කාර්යයක්ද? එහෙනම් නොකර ඉන්න ඕන කාර්යයක්ද? ඒක තමයි මේකේ ධර්මයේ තියෙන ගැඹීරත්වයේ තියෙන බරපතල අවස්ථාව. දැන් මේ මෙහෙම කියනකොට මේ කතාව එක්තරා ආකාරයකින් පිස්සු කතාවක්නේ. ඇයි මේ ලෝකේ දෙයක් නැහැ මේ ලෝකේ රහක් නැහැ මේ ලෝකේ වැඩක් නැහැ මේ ලෝකේ භාවනාවක් නැහැ මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ ඇයි මේ කිසිවක් මේ ලෝකේ නෙවෙයි ලෝකේ කාටද අයිති පෞගේ දවසේ මිනිස්සු එක්කයිල් එකපාරට කියනවා මම බුද්ධ ආගමේ නෙමෙයි මගේ ආගම මේකයි දෙයියෝ ඉන්නේ උඩ කියලා කිව්වා බලන්න මේ මිනිස්සේ උඩ යට වනින විදියම කැරගෙන ලෝක බෝලේක කොහෙද උඩ යට තියෙන්නේ පෘථුවි මානසිකත්වය තුල පමණයි කරගෙන ලෝක බෝලේ උඩක් යටක් කොහෙද ඒකට කියන්නේ පෘථුවි මානසිකත්වය. අහස පේනවනේ, එහි උඩේ කියලා හිතන්නේ. වායු ගෝලයේ සහ වලාකුළු මානසික මට්ටම. පේන සීමාවේ දැක්ම. කාහටක් තියෙන්නේ ඒක තමයි. ඔබ ළඟ ඉන්න අධ්‍යාත්මික විඥානයේ හිතන් ඉන්නේ මට ඕන දෙයක් හිතන්න පුළුවන්. නැගේ එහෙනම් ධර්මය ගැනත් හිතන්න පුරුදු කරන්න. එහෙමනම් ජය ගන්න ඕන අභියෝගයක්. සමහර අය හිතාගෙන ඉන්නවා මේක අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ කියලා. අවබෝධ කරගත්ත එක්කෙනෙක් නෙමෙයි, අපිට සිය ගාණක් අවශ්‍ය නම් ලංකාවේ දහස් ගාණක් පෙන්වන්න පුළුවන්. කැමිටෙන් දෙන පින්නතුනේ මේ ඔය දේශනා අහන සමහරලාට අන්තර්ජාලය උදවි එහෙම කියන ඔබ වහන්සේක අවුරුදු 100ක් එකේ ඉඳී කිසි කෙනෙක් ඔක තේරුම් ගන්නෑ කියනවා. එහෙම කියන අයද කියන්න දෙන්නේ තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්තා ඉන්නවා. ඒ අය එක්ක මුණ ගැහෙන කතා කරන්න ඕන අපි යොමු කරලා දෙන්න. හැබැයි අපිට මේක කිසිම කෙනෙකුට තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඔබව ඉක්මවන්න තේරුම් ගන්න ඕන. ඔබට ඔබගේ සසර ගමනේ දුගති ගාමිත්වයේ වළක්ව ගන්න ඕන. ඔබට ඔබේ මනස සැහැල්ලු කර ගන්න ඕන. ලේබල් රහිත සැහැල්ලුවක් ලබන්න පුළුවන් නම්, ලේබලයක් නැතුව. ඒක තමයි අපේ තියෙන නිවීමේ මාර්ගය, නිවීමේ ඵලය. ලේබල් රහිත මාර්ගය. නිවන් මගට බෝඩ් ලෑල්ලක් දාන්න බෑ. හේතුව ඒක අහස් මාර්ගයක්වත්, මුහුදු මාර්ගයක්වත්, ගොඩබිම් මාර්ගයක්වත් නොවේ. නිවන් මාර්ගය අහස් දුවන් මාර්ගයක්වත්, එහෙම නැත්නම් මුහුදු නව් මාර්ගයක්වත්, ගොඩබිම් මාර්ගයක්වත් නොවේ. තාර පාරවල්, ගුරු පාරවල් තියෙනනේ, එහෙම පාරක් නොවේ. එහෙනම් ඒකයි ඔබ සොයා ගන්න ඕනේ. මට එතන ඉඳලා කියන්න බෑ. අර ටික කියන්න පුළුවන්. ගුවන් මාර්ගයක් නෙමෙයි, මුහුදු මාර්ගයක් නොවේ, ගොඩබිම් මාර්ගයක් නොවේ නිවන් මාර්ගය. දැන් ඉතින් හොයාගන්න. දැන් ඔය තෙල් අවශ්‍ය වෙනව නේද ගුවන් මාර්ගය කියන්න? තෙල් ඕන, විශාල ප්‍රමාණයක් තෙල් ඕන. තෙල් අවශ්‍ය වෙනව නේද මුහුදු මාර්ගය කියන්න? විශාල ප්‍රමාණයක් තෙල් ඕන. ඈ වීරිය ඕන. එහෙම නැත්නම් හබල් ගහලා ගියත් වීරිය ඕන. ගොඩබිම් මාර්ගය කියන්න තෙල් ඕන නේද? ඕන. හැබැයි මේ මාර්ග කිසිවක නොවේ නම් මේ ගමන යන්නේ තෙල් ඕනද? කොතනින්ද ආරම්භ වෙන්නේ, කොතනින්ද අවසාන වෙන්නේ? එහෙම තැනක් පෙන්වන්න මේ. සසර පුරුද්ද තියෙන්නේ නැවත නැවත විඥානය ග්‍රහණය වෙනවා. යම් කිසි මොහොතක යා තේරුම් ගන්නෝ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඒ කියන්නේ මම මේ සියල්ලම අත්හරින්න ඕන කියලා. ඒ මොහොතේම සියල්ල අත්හරින්න ඕන කියලා හිතනකොටම යා සියල්ල අත්හැරියොත් එයා එතන ඉඳලා ඉන්නේ අනිත්‍යතාවේ. නිත්‍ය වූ පදනමක් නැහැ. එයාට මේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රඥාව අවශ්‍යම නැහැ. ඕනම දෙයක් දැඩිව ග්‍රහණය කරොත් අපහසුයි. දැන් මේ ඇස් දෙක වුණත් ඕනෝට වැඩි හයියෙන් ඇරවල බලාගෙන හිටියොත් ඒක කායික වෙනවා ඒ පීඩනය. ප්‍රඥාව වුණත් මේක කෙරෙහි අනවශ්‍ය විදියට ග්‍රහණය කිරීමක් කළොත් ඒක ඔළුවේ ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඒ වෙහෙසකාරීත්වය නිසා යංගිස තත්ත්වයක් කියන පොඩ්ඩක් ඔළුවේ හැක්කමක් වගේ එන්න පුළුවන්. නමුත් හරියට තේරුම් ගන්න තරම් මේ මොකවත් ඕනේ නැහැ. මොකවත් එන්න අවශ්‍ය නැහැ. ගොඩාක් අයගේ එවැනි තත්ත්වවල ඇවිල්ලා පස්සේ ඒක සුවපත් වෙන්න හේතුව ගොඩක් අයට වැරදිලා තමයි හරි ගියේ. කවුරුත් නැහැ මේ බයිසිකලෙන් වැටෙන්නේ නැතුව බයිසිකල් පැද්ද. කවුරුත් නැහැ දන ගාලා නැගිටලා වැටෙන්නේ නැතුව ඇවිදපු. හැම කෙනෙක්ම එහෙමයි. මේක විදර්ශනා මාර්ගයක්. මේක හඳුනාගත යුතු කාරණයක්. තේරුම් කළක් දෙන්න පුළුවන් දෙයක් නෙමේ. යම් කිසි ප්‍රමාණයක දක්වන්න පුළුවන් නිර්වාණ ධර්මය ප්‍රඥාවන්තයන් විසින් විමසා තේරුම් ගත යුතු කාරණයක්. දැන් මේ හැම දෙයක්ම ප්‍රතිපත්තියක් කරගන්න නැතුව ඇත්තෙම හොයන්න ඕන මොකද්ද මේ කියන වචනවල තේරුම. ආහා මුදුරු කියන්නේ පාඩුවේ ඉන්න. නෑ මං ඒක නෙමෙයි කියන්නේ. නෑ හාමුදුරු කියන්නේ හිත දිහා බලන් ඉන්න. නෑ මං ඒක නෙමෙයි කියන්නේ. හාමුදුරු කියන්නේ හිත ශූන්‍යව තබා ගන්න. නෑ නෑ ඒක නෙමෙයි කියන්නේ. හාමුදුරු කියන්නේ ඔය එකක්වත් නෙමෙයි කියලානේ. ඒකත් නෙමෙයි කියන්නේ. ඇත්තෙන්ම මම කියන්න හදන දේ කියවෙන්නේ නැහැ. ඒ කියන්න හදන දේ කවදාවත් කියවෙන්නේ නැහැ. ඒක කියන්න බෑනේ. ඒ නිසා ගොඩබිමේ ඉඳලා කැස් බෑවා ගිහිල්ලා මූදට ලොකු කතන්දරයක් කියනවා. මාළු ටික hina වෙනවා. මුහුදේ සංචාරයක් කරලා ගොඩබිමට ඇවිල්ලා ගොඩබිමේ ඉන්න හාවන්ට අනිකුත් අය නරින්ද කොටින්ද වලස්සුන්ට කියන මුහුද පිළිබඳව කතාව. ගොඩබිමේ ඉන්න මිනිස්සු hina වෙනවා. සත්තු hina වෙනවා. කැස්බෑව බලනො මුන්ට විසුද එහෙම නැත්තම් මට විසුද කියලා. නිවන් ධර්මයේ හොයාගෙන යන කෙනෙකුට නිසා තර්කය කරන මිනිස්සෙකුට ඒත්තු ගන්නවන්න බෑ. අතක් ආවචරයි. තර්කයෙන් ඔප්පු කරන්න බෑ. මොකද්ද මේ කතා කරන නොතේරෙන වචන ටික? දැන් ඔබ අහලා තියෙනව නේද? දැන් තේරුම් ගැනීමෙන් සමහර දේවල් තේරුම් ගන්න. දැන් සමහර අයට ඔළුවට මොනවා හරි දෙයක් වැදුනොත්, එහෙම නැත්නම් කකුලේ මොනවා හරි උලක් වුණොත් එයා කෑ ගහන්නේ උලක් ඇනුනා කියලාද, එහෙම නැත්නම් අම්මෝ කියලාද? අම්මෝ කියලා, එහෙම නැත්නම් දෙයියෝ කියලා කෑ ගහනවා. මයි ගෝඩ් කියලා කෑ ගහනවා. මයි ගෝඩ් කියනකොට එතකොට එයා කිව්වේ නැති දෙයක් විමසීමෙන් තේරුම් ගන්නවා මෙන්න මේකයි වෙලා තියෙන්නේ ඒකයි මේ මිනිස්සය කෑ ගහන්නේ. ඒ වගේම ඔබත් ඒ වගේ තැනකට ගිහිල්ලා අර නොකියපු දේ තේරුම් ගන්නවා වගේ මේ මේ කෑ ගැහිල්ල ඇතුලේ නොකියපු දේ තේරුම් ගන්න. ඉන්ද්‍රියන් ලිහා දමන්න. තමන්ගේ ඥානය ලිහලා දමන්න. ඥානය ලිහලා දමන්න. ඔබේ දැනුම ලිහා දමන්න. බැඳගෙන ඉන්නේ ලිහා දමන්න. ලනු කපලා ලිහලා දමන්න. ජාති ආගම ගෝත්‍ර ලිහලා දාන්න. වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ලිහලා දාන්න. ස්ත්‍රී පුරුෂ බැමි ලිහලා දාන්න. මහත්යර නෝනට නොකිය කසාදෙත් ලිහලා දාන්න. කරන්න දෙයක් නැහැ. සංස්කාර ලෝකයට තියෙන බැඳීම් වල ඒව ලිහලා දාන්න. ඉදම කඳම ගේදොර අටපිටාවට තියෙන එක හදවතින් ලිහලා දාන්න. මයි ලයිෆ් තියාගන්නේ නැතුව මයි කියන ගෑ ලයින් කරලා ලයිෆ් එක විතරක් තියාගන්න. මයි තින්කින් මයි අයිඩියා තියාගන්නේ නැතුව අයිඩියාස් තියාගන්න තින්කින් තියාගන්න මයි නැති කරගන්න. I'm doing නැතුව doing විතරක් තියාගෙන I'm නැති කරගන්න. සාමාන්‍ය බුද්ධියකට නම් මේ කාරණය ව්‍යායුතු මගක් තේරුම් ගත යුතු දෙයක් හැටියට නෙමෙයි, තේරුම් ගන්න බැරි දෙයක් හැටියටමයි වැටහෙන්නේ. ඒ අයට කියන්නේ පදපරමිය මෝඩයෝ කියලා. දැන් මෙතන ඉන්න බිනතුන්ට මේක තේරුම් ගත හැකි දෙයක්, තේරුම් ගන්න පුළුවන් කියන තැන ඉන්නවා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, වචනේ නොකියුණු මාර්ගයේ ගමන් කරන්න. ඒ වචන වලින් කියෝනේ නිවන් මඟ නෙමෙයි. නිවන් මඟට තියෙන බාධක පමණයි. නිවන් මඟ වචනෙන් කියවෙන්නේ නැත. ඒකට බාධක ටිකක් කියන්නේ. දැන් ඉලක්කම් 10ක් තියෙන තැන ගුරුවරයා ඇවිල්ලා ඉලක්කම් 9ක් කපලා දානවා. එතකොට ප්‍රඥාවත් මොලයක් තියෙන කෙනා මොකද හිතන්නේ? ඉතුරු ඉලක්කම තමයි උත්තරේ. ඉලක්කම් 10ක් තියෙන තැන ඉලක්කම් 9ක් ඇවිල්ලා කපලා අයින් කරනවා. එතකොට ප්‍රඥාවන්ත කෙනා එයා දන්නවා මේ නම් උත්තරේ ඉතුරු ඉලක්කම. දැන් මම කපපු දේවල් ටික ඔක්කොම අයින් කරලා අර කැපුවේ නැතු ඉතුරු කරපු කොටසක් තියෙනවා. අන්න නොකියුණු දහම. ඒක තමයි උත්තරේ. ඉතින් මේකට කියනවා හාමුදුරුවන්ගේ සමහර අය විමතියට පත් වෙලා සතුටට පත් වෙලා ගොඩක් දෙනෙකුට බෙදා හදා දෙනවා. සමහර අය කියන මේක නම් අමුතු බණක්. අමුතු දෙන්න අතුරු දහන් වෙච්ච ධර්මය ලෝකේ තුරන් වෙලා කල්ප ගානකට ඈතට දාපු විසි කරපු ධර්මය කුණු ගොඩ වල්ලල තිබිච්ච කාව විතරක් තේරුම් ගත්ත ධර්මය පොත් කාව ඉන්න පොත් ගුල්ලෝ ඒ උන් කියෙව්වේ මේවා. කාව නිවන් දැක්ක ධර්මය මිනිස්සුන්ට නිවන් දකින්න ගෙනල්ලා තියෙනවා. මේක අමුතු. නමුත් ක්‍රමානුකූලව දිගින් දිගට දිගින් දිගට වඩහා ගන්න තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එක පොළු පහරකින් කැඩෙන්නේ නැති අඹ ගෙඩි, එක ගල් ගෙඩි පහරකින් කැඩෙන්නේ නැති අඹ ගෙඩියක් එහා නොයෙකුත් ආකාරයෙන් මේක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ තුල ධර්මය දකින්න. ඇත්තෙන්ම මාත් සිතුවේ මේක හරි පිස්සු බණක් කියලා. මාටත් බණ අහලා 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 අවසානේ මට හොඳටම තද වුණා අවසානේ. තද වෙලා මගේ ධර්මගුරුවරයා මම අහන්න හම්බ වෙන්න ගියේ හරියට මේ ඒ අවසාන දවස නත්තන දවසක ඒ 12 මාස 25 වෙනිදා වගේ දවසක එදා ඉදිරියට තිබුණේ අඟහරු ආද දවස. ඇත්තනම ගියේ එක්කමට මේක තේරෙන විදියට කියලා දෙන්න, නැත්තම් මම පොල්ලක් අරන් ගහනවා කියලා කියන්න. එහෙම නැත්තම් නොතේරෙන බණක් කියනවා කියලා සම්පූර්ණයෙන් බණ කියන කට්ටිය බුද්ධාගම විකෘති කරනවා කියලා ඉවරලා විනාශ කරනවා. එහෙම නැත්තම් ඒගොල්ලෝ උන්ව මේ නතර කරන්න හරි තහනම් කරවන්න හරි පුළුවන්නේ බෞද්ධ විරෝධී වැඩපිළිවෙලක් කියලා. එහෙම කේන්තියක් තමයි මට. ඒක ඇතුලෙන් ආපු එකක් ඉබේට ඒක කොරන දේවල් නෙවෙයි. නමුත් මට උමනා තිබුණේ කාටවත් ගහන්නවත් බයින්නවත් මොකවත් නෙමෙයි. අර වේගය මොකද්ද? මට මේක තේරුම් කරගන්න ඕන. ඉතින් මොකක් හරි බාධකයක් කෙනෙක් ළඟ තියෙනවා. ඉතින් මගෙන් ඇහුවේ වහන්සේට වෙන වෙනේවා භාවනා ක්‍රම විශ්වාස ඇති. මං කියන්නේ මේක තමයි මාර්ගය, මේක හරි. මට මේක පැහැදිලි. ඒ වුණත් මට අවබෝධ වෙන්නේ, තේරෙන්නේ. අර දහම්සොඬ රජ්ජුරුව වගේ ධර්ම අවබෝධය වෙනවා කියලා කිව්වොනො කන්දක් උඩ ඉඳන් පල්හැට පයින්න උනත් පුළුවන් ශක්තියක් තිබුණා. මොකද ධර්මයේ ඒ තරම් ප්‍රමුඛ වෙලා තිබ්බේ. එල්ලෙන්න වෙලක්වත් නැතුව හිටපු කාලේ, ඒ කියන්නේ ලණුවක් ගන්නවා සල්ලි කණික කන්ද උඩකින් පල්හැට පයින්න ගියොත් ඒ පයින්න. එහෙම පයින්න පුළුවන් ශක්තියක් තිබුණා. කිව්වා එහෙනම් ඔබ වහන්සේට මේ ධර්මය අවබෝධ කරගන්න ධර්ම වීරය වහන්සේට බාධාවක් වෙලා ඇති කිව්වා. ඔන්න මට හම්බුණු අවසාන දේ ඒ වීරය සැහැල්ලු කළා. සැහැල්ලු කරපු ගමන් එපමණමයි තිබුණේ මේ සංසාරික විඥානයේ බැඳලා තිබුණු සංස්කාරක බැම්ම. ඒ බැම්ම කැඩුණා, ඒ වෙලාවම වෙනස් කරා. ඒ බැම්ම සනකේන් කැඩෙනවත් සමගම ආයි බැමි නැතුව නැවත එක් නොවන ආකාරයට විසිර ගියා. එදා ඉඳලා ප්‍රශ්න අහන කෙනෙක් නෙමෙයි, උත්තර සපයන කෙනෙක් මම. එතෙක් ප්‍රශ්න ඇහුවා. එදා ඉඳලා ප්‍රශ්න අහන කෙනෙක් නෙමෙයි, උත්තර සපයන කෙනෙක් ලෝකෙට. ප්‍රශ්න ප්‍රශ්න තියෙන කාටද? මට. ඇති ප්‍රශ්න, නැති ප්‍රශ්න. ඇති වෙන්න මමෙක් නෑ, නැති වෙන්න මමෙක් නෑ. ඇත්නම් ඇත්තේ මට නෙමෙයි, නැත්නම් නැත්තේ මට නෙමෙයි. බලන්නේ ධර්ම කරුණු අතර තියෙන රසය ගන්නකො, වචන ගන්න නැතුව රසය. බොහොම ආදරයෙන් කරුණාවෙන් ධර්මයට, තමන් ධර්මය ස්වායන කෙනෙකුට නම් මේ රසය තාම මිහිරි. ඒක පැවැත්මේ ලක්ෂණයක් නෙමෙයි මේ කතා කරන්නේ. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවේ ගුණයක්. පැවැත්මේ ලක්ෂණේ ඒ විදියටම තියාගන්න. ව්‍යාපාර වෙලෙලඳාම් රැකී රක්ෂා, පැවැත්ම, නිවස, ගේ දොර, වතු පිටි, ඉඩම් කඩන්, ලියකියවිලි, බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ් එහෙම තියෙනරේ. සම්මුතිය වෙනස් කරලා නිවන් දකින්න පුළුවන් නම් ඉස්සෙල්ලම නිවන් දකින්නේ වැද්දෝ. එහෙම නිවන් දකින්න බෑ. මේක ඥාන දර්ශනයක් මිසක් වෘත සමාදානයක් නොවේ. කිසිම සමාදානයක් නෑ. මේක ගන්න දෙයක් නෑ, අත්හරින දෙයක් විතරයි. මේ අපේ ධර්මයේ තුල ගන්න ඔබට මෙන්න මේ දේ තියෙනවායි කියලා කියන්න බෑ. මම ඔබට කියලන්න නැහැ මෙන්න මේ දේ ගන්නේ කියලා. මේ ගන්න කිසිවක්ම නැහැ ධර්මයේ. එතකොට මෙතෙක් වෙලා කිව්වේ, මෙතෙක් වෙලා කිව්වේ ප්‍රතික්ෂේප කරන්න ඕන ටික. මා කිව්වේ නොකියූ දේ තමයි, නොකියුණු දේ තමයි ධර්මය. අන්නේ කියුනේ නැති දේ ඔබ ගන්න ඕන. හඹා යන්න යම් දිනක කොතනදී හෝ ඔබට මුණ ගැහිවි. ධර්මයේ හැරෙන්නට ඔබට සැනසීම පිණිස ශේෂයෙන් පවතින වෙන අන්දයක් නැත. ධර්මයේ කියාපාන දැන් එක එක කරුණු හොඳයි හොඳයි කියලා එනවා. ඉතින් උපරිම ප්‍රඥාවට නැගලා ගිහිල්ලා අපි බලනවා මේ කරුණ ගැළපේද? ගැළපෙන්නේ නැහැ. ඊළඟට තව කරුණක් එනවා, ඒක නෙමෙයි මේක කිව්වොත් ගැළපේද? නෑ, ඒකත් ගැළපෙන්නේ නැහැ. එහෙනම් මේක මේ විදිහට කිව්වොත් ගැළපේද? අනේ, ධර්මයට ඒක ගැළපෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන සපත්තු එකක්වත් ධර්මයට ගැළපෙන්නේ නැහැ. දාන්න බෑ. මේ තාම අවම ප්‍රමාණයක් තමයි මේ එක එක උදාහරණ වලින් කියවෙන්නේ. හරින්න උමනා කරන ධර්ම ටික තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අචංචහාමුදුරුවෝ දේශනා කරා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ධර්මය නොවේ. ඒක මාර්ගයයි, ඒක පාරයි. පාර පහු කරගෙන කෙළවරට ගියාම තමයි ධර්මයේ තියෙන්නේ. අපි අය හිතාගෙන ඉන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මයේ තියෙනවා කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ධර්මයයි කියලා හිතාගෙන ඉන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, ඒක මාර්ගයයි, ධර්මය නෙවෙයි. ධර්මයට යන පාර, ඒකනේ මාර්ගය කියලා තියෙන්නේ. දැන් නුවරම තියෙන කැන්ඩි රෝඩ්, කැන්ඩි රෝඩ් තිබ්බට කැන්ඩි මෙහි තියෙනවා. ඒක ඈත නුවර කෙළවරේ තියෙනවා. අවසාන එනිසා මේ ධර්ම දේශනාවන් වල මේ ත්‍රිපිටක ධර්මයේ මේ තියෙන දහම් පොත්පත් වල තියෙන්නේ තනිකර මාර්ගයේ තියෙන්නේ. එකම ව්‍යංජනේ වෙන්න පුළුවන්, වරන්දලා ගත්තොත් රහ නැහැ. එකම පරිප්පුව ගෙදර 10 දෙනෙක් හදන්නකෝ බලන්න. එක විදියට කන්න පුළුවන්ද කියලා බලන්න. එකම අල ව්‍යංජනේ 10 දෙනෙක් හදලා බලන්න. එක විදියට කන්න පුළුවන්ද කියලා බලන්න. හසේනෝ එක විදියට. ඒ වගේ තමයි ධර්මයක් තමන්ට ගලප ගන්න විදියට, රසවත් ව්‍යංජනයක් හදා ගන්න විදියට තමයි හරියට ගොනු වෙන්න ඕන. එහෙම නැත්තම් ඒ ධර්ම රසය එන්නේ එයාට නිකන් සමහර අයට මේ නිකන් ධර්මයේ නිකන් ලුණු වැඩි මොකක් හරි කෑවා වගේ තමයි ඉන්නේ. ඒ හේතුව එයා ලුණු වැඩියෙන් දාලා හදාගෙන ඒක. සමහර අය හායි හොයි ගාලේ ඒක කන්නේ. අම්මෝ කට දනෝ හරි සැරයි ගැඹුරුයිනේ. හරි අමාරුයිනේ බලන්න මිරිස් වැඩියෙන් දාලා. සමහර අය ඒක උයාගෙන කනකොට හරි රසයි සයි නැස හරි හොඳයි අන පරිප්පු ගන්න හදාගෙන. නේ කන පරිප්පුවක් හරියට හදාගෙන කන්න ඕන. ඒක ගැළපෙන්නේ නැද්ද? ගැළපෙනවා. ඒක තමයි සත්‍ය. ඉතින් අපිත් මුලදී එහෙම තමයි. එහෙම වැරදි කටයුතු කරලා තමයි හරියට බතක් හොද්දක් හදාගන්න පුරුදු වුණේ. මම මුලින්ම බතක් හැදුවා මට මතකයි. මම පොඩි කාලේ ගෙදර බතක් ලිපේ තියලා අක්ක පොඩි අනුශාසනයක් දීලා ගියා. අම්මා එනකම් මේකට ගින්දර දාන්න කියලා ගියා. මාත් ඇතරිනේ ආලා පාලදිවිච්ච දර ටික ඔක්කොම ගෙනල්ලා ගින්දර දැම්මා. අම්මා ටිකක් පරක් වෙලා 12ට එනවා එකපෙක් වෙන දෙකමාරට ආවේ. එතකොට 11 ඉඳන් දෙකමාර වෙනකම් හොඳ හැලියක් පිච්චුනොත් එහෙම මොකද කරන්නේ? ඇවිල්ලා බැලුවාම හට්ටිය ඇතුලෙත් ගින්දර පිටත් ගින්දර. ඒ වගේ තමයි සමහර අය භාවනාවත් එහෙම දහා මේ සිතුවිලි අස් කරන්න කිව්වේ කිය වැඩේ පටන් ගන්නවා. අර මං ඉන්දර දාන්න ගියා වේ. ඊට පස්සේ කියනවා කොහොමදන්නේ අර මේ ඇතුලේ තත් වෙලා පිටත් රත් වෙලා මට අවුල් නැහැ මේ ප්‍රශ්න ගොඩයි. දැන් පොඩි කාලේ ආදුනිකයා බත්තු එපු වගේ තමයි. ඊට පස්සේ තමයි තේරුනේ මේක හරියට වටේට ගින්දර වුණු ප්‍රමාණයට ගින්දර වුණු එක පහට සැරට ගින්දරත් හොඳ නැහැ. වතුර ප්‍රමාණයට දියන්න ඕන පොඩ්ඩක්. සුවඳක් එනකොට මෙන්න මේකයි තත්වේ. තිබ්බනම් හරි. ඒසා ගමන් ටිකක් සැලකිල්ලෙන් ඉන්න ඕන. ගාන්ට පැහුණාම ඔටෝ ඕෆ් වෙන රයිස් කුකර් එකක් වගේ වොට මේ හොට් කැටල් එකක් වගේ තිබ්බනම් එහෙම ඒක ඔටෝ ඕෆ් වෙන්න පුළුවන්. මේක ඔටෝ ඕෆ් කරන්න නැහැ, මැනුවල් වැඩ කරති. අපි විසීම තමයි මේ ඔටෝ සිස්ටම් එකක් නැහැ. හොඳින් ගලප ගන්න උත්සාහ කරන්න ඕන. ධර්මයේ විට රසවත්. යමක් පීඩාකාරීද ඔබට දැනෙනවද? ඔබ ඒ මානසිකත්වයෙන් ඒ ස්පර්ශයෙන් ඒ උපාදානයෙන් ඒ සංවේදීතාවයෙන් නිදහස් වෙන. කීමට කියන්නේ සමහර වෙලාවට අහවල් කෙනා මතක් කරන්නත් එපා කියලා. ඔව් ඇත්ත තමයි. සමහර දේවල් ඒ මතක් කරන්න ඕනේ. මතක් කළාම ඒක පීඩාව වෙනවා. සමහර තැන්වලට අපි යන්න කැමති නැහැ. දැන් අපි ඉදමු ලොකු කුණු කන්දක් තියෙන පළාතකට අපි යන්න කැමති නැහැ. ඒ පළාතෙන් එන ගඳුරු ගඳ එනවා. සමහර රටවල් වලට යන්න කැමති නැහැ. ඒ රටවල් එච්චර පෝසත් නැහැ, දියුණු නැහැ. කරකසයි දුෂ්කරයි ඒ නිසා කැමති නැහැ. ඒ වගේම තමයි මහණනි යමක් දුකද එයත් හරින්න යංකෝ බික්කු දුක්ඛං తත්‍රතේ ඡන්දෝ පහතම්බෝ. ඔය පාලි වචනෙන් කියන්නේ යමක් මහණෙන් දුකද ඒකට නැවත නැවත ඇලෙන ස්වභාවයෙන් නිදහස් වෙන. ඒක දුකයි කියකේ ඒක ඇලෙන්න එපා. ඒක අනාත්මයි කියකේ ඒක ඇලෙන්න එපා. ඒක අනිත්‍යයි කියකේ ඒක ඇලෙන්න එපා. අනිත්‍ය නම් අත්හරින්න. දුක නම් අත්හරින්න. අනාත්ම නම් අත්හරින්න. මොනවද බුදුහාමුදුර අල්ලගන්න කිව්වේ? ඒක කියවුනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක කාලය තුල 45 වස තුලම කියවුනේ නැහැ. අපත්තේ ධර්මයේ අල්ප මාත්‍රයක් දැනගෙන මේ ජීවිත කාලය පුරාම කිව්වත් ඒක කියවෙන්නෙත් නැහැ කියන්නත් බෑ. නොකියුණු මඟ නොකී මඟ තේරුම් කර නොදුන් මඟ දන්න. ඒ සංඥා මාර්ගයක් විඥාන මාර්ගයක් නාම රූප මාර්ගයක් සලායතන මාර්ගයක් එහෙම නෙමෙයි. පෙර කීවා වාගේ අහස් මාර්ගයක්වත් ගුවන් මාර්ග මුහුදු මාර්ගයක්වත් නව මාර්ග පාරේ ගමන් කරන කෝච්චි මාර්ග මහා මාර්ග එහෙම නෙමෙයි. නොකියුණු මග ඔබට මොකද සිතෙන්නේ බලන්න විමසන බලන්න. නොකියුණු මග නෙමෙයි නෙමෙයි කියන ටික කිව්වා මග කිව්වේනේ. ආකාසේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ අහසේ පාසටහන් පිහිටන්නේ නැත ශ්‍රමණයා තුලද සටහන් නැත ශ්‍රමණ මාර්ගයේද සටහන් නැත ශ්‍රමණේකු සටහනකින් දැකිය නොහැක. සාදු නාද තියන්න වටින මහා ගැඹුරු උත්තරීතර කාරණයක් ඒක අවබෝධ වුණොත් සටහනකින් සටහන් අරන් යන්නේ. එහෙම සටහන් වලින් බලන්න බෑ. සමනෝ නත්ති බාහිරේ අනේ ඉතින් ලඳ බොලද අඥාන මෝඩ ලේබල් පඬිතු මොකද කිව්වේ? ශ්‍රමණයෝ ටවුන් එකේ නේ ආරණ්‍ය වල ඉන්නේ කිව්වා. ඉතින් එවැනි වචන කතා කරන මට්ටමකට ඉඳගෙන නම් ලෝකය දිනන්න බෑ. අධ්‍යාපනයට සම්මාන නැහැ. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යයනයට සම්මාන දෙන්න මේ රටේ කුලපති කෙනෙක්වත් රජ කෙනෙක්වත් මහාචාර්යවරයෙක්වත් නැහැ. ඒ සම්මානය බුදුහාමුදුරුවන්ගෙන්ම පමණයි ලැබෙන්න ඕන. මේ ධර්මයට මට සම්මානයක් දෙන්න ලෝකේ කිසිම කෙනෙකුට බෑ. සාමාන්‍යයෙන් ගොඩක් අය මහරජිනෙකින් හම්බ වෙන සම්මානනේ අනම් ඒවා ඒ සලකන්නේ රටවල් වලින් සංවිධාන වලින් ඉස්සත් ජාතිකයන් මේ නිවන් මාර්ගට එවැනි තැනකින් සම්මානයක් ලබන්න බෑ. මොකද ඒ ඔක්කොම ලෝකයෝ, ඒ ඔක්කොම ලෝකයෝ ලෝකේ ඉන්න අයට කියන්නේ ලෝකය කියලා. ලෝකේ නිදහස් වෙච්ච අයට කියන්නේ ලෝකෝත්තර කියලා. තවදුරටත් ලෝකයක්ම වී ලෝක වැඩම කර කර ඉන්නවද නැත්නම් ඔය ඉන්න ලෝකෙ නිදහස් වෙනවද? ඉන්න ලෝකෙ කිව්වා ඔය මේ දැන් ඉන්නේ, මේ දැන් අන්න මේ ඉන්නේ, ඒ තමයි ලෝකය. ඒ නිදහස මේ දැන් ඉන්නේ බලන්න, ඒක තමයි ලෝකය. මේ ඈතින් හොයන්න යන්න එපා. ඒ ලෝකයෙන් නිදහස් වෙන්න මේ මොහොතේ ඔබ මේ ලෝකයා වෙලා ඉන්නේ, ලෝකේ පිහිටා ඉන්නේ මේ මොහොතේ. දැන් මං ඉස්සෙල්ල මොහොතක් ගැන කතා කරලා දැන් බලන්න මේ මොහොත නෙමෙයි දැන් මං කියන මේ මොහොත. අර එකම ගඟට දෙපාරක් බහින්න බෑ කියන කතාව වගේ මේ මොහොත කියන එක දෙපාරක් කියන්න බෑ. තොර කලින් කියපු මොහොතේ ඊළඟට ප්‍රොත එකම පහනක් දැස දැල්වෙන දෙපාරක් බලන්න බෑ. මේ මොහොත කියන්නේ ඒ තරම් වේගයෙන් මේ මොහොත. එතකොට මේ මොහොත වේගයේ හසු කරගන්න නම් මේ මොහොතේ වේගයෙන් අපි ඒක හඳුන ගන්නවා. මේක තෝරගන්න බැරුව, භව නිරෝධය කරගන්න බැරුව 2600ක ඉතිහාසයේත් ලෝක මහා යුද්ධයක් හටගත්තා. අධ්‍යාත්මික මහා යුද්ධයක්. ඒ සියවස බුද්ධ කාලයේ ඒ අධ්‍යාත්මික සියවසක්. දැන් මෙයත් අධ්‍යාත්මික සියවසක් හැටියටයි සැලකෙන්නේ. භෞතික සංවර්ධනයේ සියවසකට වැඩිය අධ්‍යාත්මික සියවස උන්න අවකාශය ලැබිලා තියෙනවා. ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම සද්ධර්මයයි. සද්ධර්මයෙන් පමණයි ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, වර්ග ભેද, ගෝත්‍ර ભેද, දුප්පත් පොහොසත් ભેද මේ ඔක්කොම නැති කරලා දාන එකම ඖෂධය තමයි ධර්මය. ප්‍රඥාව උදා වුණාන පස්සේ ඒ තුල පේන අර ඔක්කොම ලෝකේ මේ මොනවද මේ මිනිස්සු උසිගන්වන්න පොර කන්න හදලා තියෙන්නේ. පොර කූළු ගන්න දාලා උන් කොටවල වෙන තැන කට්ටිය ඔට්ටු අල්ලනවා. ඒක තමයි ස්වභාවය. තමන්ගේ වාසියද බලන්න ඔබ සතුටු වෙන්න පුළුවන්නේ. අපි ඉන්න ස්ථාවරය වෙනුවෙන් අපි වෙනුවෙන් කවුරුත් මැරිලා නැහැ, මිය ගිහිල්ලා නැහැ. ඒ ලෝකයේ ඔය ඉහළයි කියන තරතුරු වලදී එයා වෙනුවෙන්, එයාගේ අදහස වෙනුවෙන්, එයාගේ සංකල්ප වෙනුවෙන් කී දෙනෙක් මිය යනවා? මිනිස්සුන්ට ජාතික දේශපාලන උම්මාදයක් තියෙන්නේ. අර ඉන්දියාවේ එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තයි කියලා 60ක් ගිනි තියාගෙන මැරෙන්නේ ඒකයි. ඒ තරම් උම්මාදයක්, පුජ්‍යල උම්මාදයක් තියෙනවා. ඒ උම්මාදයේ දේශපාලනික දෙවන්ත බලය විසින්, විඥානය විසින් හදලා තියෙන උමුතුවක්. ජාතික උමුතුවක් හදනවා ජාතිකයෝ. ආගමික උමුතුවක් හදනවා ආගම්කාරයෝට එකතු වෙලා. දේශපාලන උමුතුවක් හදනවා ඒ දේශපාලන පක්ෂයේ පුජ්‍යලය විසින්. මෝහණයට පත්නවන්න, මෝහයට හසුනවන්න, සම්මතයට හසුනවන්න, වචනවලට හසුනවන්න, විචාරශීලී බුද්ධියක් ඇති මිනිසෙකුයි මේ කරුණු කාරණා තේරුම් ගන්න. ඒක තමයි යථාර්ථය. අපි මෙහි ඉඳගෙන සිංහල කොල්ලු ටික ගුණාට අඳනෝ රට ජාතිය වර්ගය කියලා, අර පැත්තෙන් ඉඳලා දෙමළ කට්ටිය ගුණාට අඳනෝ ඈ මේක උඹේ ජාතිය වර්ගය බිම කියලා. ඇත්ත වශයෙන් දෙපැත්තෙන්ම කරලා තියෙන මොකද්ද? දෙපැත්තෙන්ම කරලා තියෙන අහිංසක මිනිස්සු ගුණාට අඳලා උන් උන් ගස්නේ කරගෙන බැලුවා. අර පැත්තෙන් අපේ පක්ෂය කියලා ගුණාට අඳනවා, අනිත් පැත්ත අපේ පක්ෂය කියලා ගුණාට අඳනවා. ඡන්දා දෝසා භයාමෝහා මොකක්වත් නැති නිසා මං ඡන්දෙ දෙන්නෙත් නැහැ. මේ මොන විරිත් නුලක් බැලගෙන ඉන්න පුළුවන්? කොයි පැත්තෙන් ආවත් අප්පල බාප්පල මහප්පල මුත්තල සීයල කිරිගිත්තල නැන්දල මාවල ටික ඉන්නේ. ආයෙ වෙන කවුරුවක් නැහැ. ඒක ඉස්කෝලේ ගියපු අයියලා ටික ඉන්නේ. එනා ලෝකේ ඉන්න අය ටික යන්තේ ඒක තියාගන්න බෑ. නිකන් බොරු වැඩක් ඒක. වැඩක් නෑ. ඒක ලෝකේ අය ඒක කරගන්න විදියක් කරගනින් කොහොමත් එකයි. ඒක සම්මුතියක්, සම්මුතියෙන් ඕන එකක්. නමුත් පරමාර්ථය තුළ කිසිම පැත්තකට ඡන්දය නැහැ. මානසිකව කිසිම පැත්තකට නැති කෙනෙක් වෙන්න ඕන. ආගමික පැත්තක් ගත්තොත් එහෙම වෙනත් ආගමක දෙයකට අහුම්කම් දෙන්න කැමති නැහැ. අහුම්කම් දෙන්න බැරි දේවල් තියෙනවා. නමුත් සාධාරණ දෙයක් කිව්වත් අහුම්කම් දෙන්න කැමති වෙන්නේ දැඩි ආගමික ලබ්ධික භාවය නිසා. ඒ දෘෂ්ටිමානය. දෘෂ්ටිමානය බිම්බින දමන්න ඕන. මම පිළිගන්නවා මට දෘෂ්ටිමානේ නැහැ කියලා. ඒ කාලේ ධර්ම හොයාගෙන යන කාලෙත් මට ඒක තිබ්බේ නැහැ කියලා මම දැනගත්තා. එක ගිහි පුජ්‍යලයෙන් බණ අහන්න ගියාම ඒ පුජ්‍යලය කරපු වැඩේ මොකද්ද දන්නවද? ඔන්න වගේ අයිනක බිම මෙට්ටයක් දාලා, ඒක සුදුරෙද්දකු දාලා බිම ඉන්දුවා. මං හිතුවේ මේ මනුස්සයාත් ඒ ළඟින්ම ඇවිල්ලා වාඩි වෙයි කියලා. නෑ, මේ මනුස්සයා මේ වගේ ආසනයක උඩ නැගලා වටාත්ත තියාගෙන මෙහෙම බණ කියවවන. ඉතින් මං අහගෙන හිටියා. සඳරේතු අහගෙන ඉඳලා මේ හොඳයි මං යන්නම් කියලා පිටත් වුණා. පිටත් වුණාම මගට පස්සට දුවගෙන ඇවිල්ලා කියනවා, "හාමුදුරු හොඳයි නේ." මං අහුව මොකද හොඳ? නෑ, මං අර උඩ ඉඳන් බණ කියන්නේ බිමේ ඉඳලා ඔබ වහන්සේ කිසිම මේ වැඩි හැලහුල්මලක් නැතුව අහගෙන ඉඳලා යන්නම් කියලා යන්නේ වෙන කෙනෙක් නම් බැනවදිනෝ මේකට. ඔබ වහන්සේ හිම නොකලේ. මං කිව්වා මං වැරදි බව දන්න ඔබ කියපු දේ ඒක ධර්මානුකූල ගැඹුරක් නැහැ කියලා. නමුත් මං ඒත් මං වැරදි කියලා එක කියන්නේ දැන්. ඒ මොකද අහනෝ ඒ මොකද කියන්නේ නැත්තේ හාමුදුරුවෝ. නිකම්වත් ඔබතුමා පෙරලා මගෙන් ඇහුවොත් එහෙනම් මොකද්ද හරිද කියලා තාම මම දන්නේ නැහැ කියන්න. ඒ මං අවබෝධයටපත් වෙන්නේ නැති සමයක හොනේ. මම කොහොම හරිද මොකද්ද කියලා. හරිද මං කියපු එක වැරදි නම් දැන් ගොඩාක් අය ඔය වැරදි කියන එකෙන් ගොඩක් අය ඉන්නේ. අඥාන කෙනෙක් වැරදි කියන්නේ යන්නේ විදියට කොහොමද කියන්නේ? එයා වැරදි කියලා කියනවා. හරිද මොකද්ද කියලා අහුවාම ඒක දන්නේ නැහැ. ඔබ හරිද දන්නේ නැත්නම් ඒකට වැරදි කියන්න එපා. වාදිනු පරහට තමා සම්මතේ පිහිටාගෙන වගේ. එදා මම ඔහුට කිව්ව කාරණේ තමයි ඔබ වැරදි කියලා මන් දන්නෝ ඒත් වැරදි කියලා මං ඔබට කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? ඔබ පෙරලා ඇසුවොත් හරිද මොකද්ද කියලා තාම මම දන්නේ නැහැ. හැබැයි මං හරිද හොයාගත්තොත් මං ඔබ හොයාගෙන එනවා. මම ඔහුට කිව්වා ඔව් මම හොයාගත්ත හරිද මම හොයාගෙන ඔහු මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා ඔහුට මම කිව්වා මම දැන් හරිද දන්නවා කියලා. ඔහු හරිද අහන්න කැමති වුණා. හරිද අවබෝධ කරගත්තා. එළි වෙන කම්බද කියලා ඔහු විශාල ප්‍රයත්නයක හිටපු කෙනෙක්. විශාල තර්කවාද විවාද රාශියකට මුහුණ දීලා එතන හිටපු ගෝලියෝ මට බැන වැදිලා ප්‍රතික්ෂේප කළ අවසාන ඔවුන්ගේ ගුරුවරයා පමණක් වැඳ ආයාචනා කළා මට කියන්න. ඔබවහන්සේ මට නොතේරෙන දෙයක් කියනවා මට ඔබ කියන්න අවබෝධ කරගන්න. මං කොහෙන අහන්න ලෑස්ති වෙන්න. එළි වෙනකම් බන කිව්වා. ධර්මයේ දේශනා කළ අවබෝධයට පත් වුණා. කවුද කින්ද මන්ද කියලා උමනා වුණොත් මේ ගෙනල්ලා මේ පෙන්වන්න පුළුවන්. අවුත් මේ රටේ මම දැන් දහස් ගාණක් ඉන්නෝ ශ්‍රාවකයෝ ඉන්නවා. මහාන වෙලාත් ඉඳලා ආයි සිවුරු ඇරලා ආයි තමන් කියලා වෙනම භාවනා මධ්‍යස්ථානයක් දාගෙන ඉන්න කෙනෙක්. නුවර ප්‍රදේශයේ තියෙන මාතලේ ටිකක් එහාට එකක් යාගේ තියෙන ස්ථානය. ඔබට තේරුණු එකම දේ කුමක්ද? ධර්මයේ තුලින් සහමීනි කිසිවක් නොතේරෙන එකම හොඳයි කියලා හිතනනේ. තේරෙනවා කියන්නේම විඳිනවා. තේරෙනවා කියන්නේම ග්‍රහණය කරනවා. තේරෙනවා කියන්නේම උපාදානය කරනවා. නොතේරෙනවා කියන්නේ නොතේරෙන බව තේරෙනවනේ. ඒක තමයි ප්‍රශ්නේ. නොතේරෙන බව තේරෙනවා නම් එතන මා කියන නොතේරෙනවයි කියන එක නෙමෙයි කියෙන්නේ. මා නොතේරෙනවයි කියන එකෙහි අදහස නොතේරෙන බවද තේරෙන්නේ නැත. අන්න ධර්මය ගොඩනගෙන අවස්ථාව. ඔබට නම් නොතේරෙන බව තේරෙයි. මා කියන්නේ නොතේරෙන බවද තේරෙන්නේ. මා මේ තෝරනවා කියන අදහසින් තමයි නොතේරෙනවා. තෝරන්නේ නැති අවස්ථාව. එතකොට නොතේරෙන බවද තෝරන්නේ නැහැ. කොහොමද දැන් තියෙන අඬන මූඩ් එකක්ද හිනා වෙන මූඩ් එකක්ද? තමන්ගේ තින් හිතේ සැහැල්ලුවක් දැනෙන hina වෙන්න පුළුවන්. නමුත් අපි කල්චර් එක දැඩිව අපිට බලපෑම් කරලා තියෙනවා hina වෙන්න එපා දසන්තෙන්වා දත් පෙන්නලා hina වෙන්න එපා කියලා කාලා තියෙන්නේ. අපිට සින්දු කියන්න බෑ hina වෙන්න එපා වයන්න එපා කයන්න එපා උත් කරන්න එපා නිකන් ගල් කිල්ලා වගේ ඉන්න ඕනේ කියන අදහස දීලා තියෙන්නේ. හාමුදුරුවොත් එහෙම නිකන් ගල් කිල්ලා වගේ වණ කියන්න ඕන කියන එක තියෙනවා. ඔක්කොම හස්ත විකාර, මුඛ විකාර, කකුල් විකාර, දත් විකාර මොකක්වත් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. අධ්‍යාත්මික සුවය සැහැල්ලුවෙන් තෝරගන්න, සැහැල්ලුවෙන් තෝරගන්න, ටිකෙන් ටික පීනල මේ ඔය පීනුම් පන්ති යන්න ගිහිල්ලා ඉගෙන ගන්නවා, ටිකෙන් ටික යෝග පන්ති ගිහිල්ලා යෝග ඉගෙන ගන්නවා, ටිකෙන් ටික ව්‍යාපාර කළමනාකරණය ඉගෙනගෙන ව්‍යාපාර කළමනාකරණය කරනවා, ටිකෙන් ටික භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන භාෂාවල් පරිහරණය කරනවා, නේද? ටිකෙන් ටික සංවර්ධනය කරගෙන ගොඩනැගිලි හදලා නිවාස හදාගෙන පදිංචි වෙනවා. ඔබත් ටිකෙන් ටික ධර්මය ගොඩනගා ගන්න. එක මොහොතක පෙන්වන්න බෑනේ. එක මොහොතක පෙන්වන්න බෑ. ගල් ගොඩක් පෙන්නලා කියන්න බෑනේ මෙතන ගයක් තියෙනවා කියලා. ගඩොල් ගොඩක් පෙන්නලා කියන්න බෑනේ මෙතන ගයක් තියෙනවා කියලා. සිමෙන්ති වෙනම පෙන්නලා කියන්න බෑනේ මෙතන ගයක් තියෙනවා කියලා. සියල්ල එකතු පහදු කරනකොට ලස්සනට ඒ දේ සැකසিলা ඒ තැන්වලට හරියට ඒවා අනුගත කරලා එනකොට මෙන්න මේ වගේ ශාලාවක් නිර්මාණය වෙනවා. ධර්මයත් එහෙමයි. හරියට හැම එකක්ම ගානට ගලපලා ගලපලා ෆෑන් එක ඕන තැනට ෆෑන් එක, ඒසි දොරවල් ඒ ඔක්කොම ජනෙල් දාලා මේ විදියට එනකොට ඔන්න හැඩට අන්න ලස්සනයි. ධර්ම කරුණොත් එහෙමයි. හැම පැත්තෙම හැම කරුණක්ම නිවැරදි කරගන්න. මේ එක කරුණකින් ඔක්කොම කරන්න බෑ. ආ වැදගත් වෙන්නේ දොරනේ එන ඉතින් දොර විතර ගියාලා අයිකරන් ඉන්නේ තියෙන්නේ. වැදගත් වෙන්නේ වාඩි වෙන ධර්මාසනයේට වාඩි වෙන පුටුවනේ. ඒක තමයි වැදගත්ම කාරණේ. එතන නිවන කියන්නේ ඒ පුටුව විතරයි ඉන්න වෙන්නේ. එහෙනම් ඉතින් මෙතන මහා කැලෑවක් තියෙනවා පුටුව විතරයි. ඒ වගේ එක කරුණකින් නෙමේ ධර්මයේ ගොඩ නැගෙන්නේ. හැම කාරණයක්ම වටපිටාව තුල තමන්ගේ දෘෂ්ටියෙන් තුල, සංකල්ප තුල, වචන තුල නෙවැරදි වීම ඇති වෙන්න ඕන දිගට දිගට. ධර්මානුගතව නිවැරදි වීම සිදු වෙනවා. ඒ නිවැරදි වීම සමුදායක ප්‍රතිඵලය තමයි අවබෝධය කියලා කියන්නේ. අත්හරින්න ධර්මානුකූලව. ඔබට අනුකූලව නොවේ, ධර්මානුකූලව අත්හරින්න. බොහෝ දෙනෙක් අත්හරින්නේ නේද? තමන්ට අනුකූලව නේ මට අනුකූලව මං අත්හරින්නේ. ධර්මානුකූලව අත්හරින්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.